ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමගින්.
ඔස්ට්‍රේලියාවේ බෞද්ධ චිකිත්සාව සම්බන්ධ වැදගත් තොරතුරු රාශියක් අපි පහුගිය වැඩසටහනකදී ඔබ වෙත ගෙනාවා. ඉතින් අදත් අපි සූදානම් වෙලා ඉන්නේ මේ සම්බන්ධ තවත් මාතෘකාවක් ගැන සාකච්ඡා කරන්න. දෛනික කටයුතු හා ක්‍රීඩාවලදී අපට සිදුවිය හැකි ශාරීරික අනතුරු හා ආබාධ සඳහා භෞතික චිකිත්සාවෙන් ලැබෙන ප්‍රතිකාර ක්‍රම සහ වළක්වා ගැනීමේ ක්‍රම වැනි වැදගත් තොරතුරු රාශියක් අද මේ සාකච්ඡාවේදී ඔබ වෙත ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපි අදත් එකතු කරගන්නවා ඕස්ට්‍රේලියාවේ බෞද්ධ චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි, ක්‍රීඩා සහ ශාරීරික ව්‍යායාම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ බෞද්ධ චිකිත්සකවරයෙකු ලෙස සේවය කරන ආචාර්ය දුලාන් කොඩිකාර මහත්මා. අද අපේ SBS සිංහල සේවයේ වැඩසටහනට ඔබ ආදරයෙන් පිළිගන්නවා ડોક્ટર දුලාන්. ආයුබෝවන්.
ආයුබෝවන්.
හොඳයි, අපි මුලින්ම කතා කරමු ડોક્ટર දුලාන්. දෛනික කටයුතුවලදී සහ ක්‍රීඩාවලදී සාමාන්‍යයෙන් සිදුවිය හැකි අනතුරු සහ ශාරීරික ආබාධ මොනවාද?
ඔව්, විශේෂයෙන්ම දෛනික කටයුතු සහ ක්‍රීඩාවලදී ඇතිවෙන්න පුළුවන් අනතුරු ආබාධ ගත්තොත්, ඇතැම් අනතුරු සහ ආබාධ පොදුවේ දෛනික වැඩවලදී සහ ක්‍රීඩාවේදී දෙකේම ඇති වෙන්න පුළුවන් අනතුරු ආබාධ තියෙනවා. ඒ වගේම අපිට වෙන්වෙන් වශයෙන් දෛනික කටයුතු වලදී ඇති වෙන්න පුළුවන් ආබාධ සහ ක්‍රීඩාවේදී ඇති වෙන්න පුළුවන් ආබාධ වර්ගීකරණය කරලා කොටස් දෙකකට කඩලා හඳුන්වන්න පුළුවන් අනතුරු ආබාධ තියෙනවා. විශේෂයෙන්ම දෛනික කටයුතු වලදී ඇති වෙන්න පුළුවන් අනතුරු ආබාධ ගැන පළමුවෙන්ම සලකා බැලුවොත් එහෙම වැඩි වශයෙන්ම යම් කිසි කෙනෙක් අනතුරකට ආබාධයෙන් ලක් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා ඔවුන් අනුගත වෙලා තියෙන බොඩි පොස්චර්ස්, ඒ කියන්නේ අපි කියන්නේ ශරීරයේ යම් යම් ඉරියව් නිසා අනතුරු ආබාධවලට ලක් වෙන්න විශාල හැකියාවක් තියෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත් එහෙම කම්පියුටරයක වාඩි වෙලා රස්සාවක් කරන කෙනෙක් ගත්තොත් ඔවුන් දවසේ පැය 7-8ක් හෝ ඊට වඩා වැඩි කාලයක් එකම ඉරියව්වක වාඩිලා කරන රස්සාවක තමයි නිරත වෙන්නේ. ඉතින් මෙවැනි රස්සාවක නිරත වෙන කෙනෙක්ගේ පොස්චර් එක ශරීරයේ ඉරියව් නිසියාකාරයෙන් පවත්වා නොගැනීම නිසා ඔවුන්ට බෙල්ලේ ආශ්‍රිත අනතුරු ආබාධ, ඒ වගේම පිටකොන්ද ආශ්‍රිත අනතුරු ආබාධ ඇතිවීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම තමා තවත් ඉතාමත් සුලභව දකින්න ලැබෙන දෙයක් අපේ සාමාන්‍ය දෛනික වැඩකටයුතු ජීවිතයේ කරන රැකී ආරක්ෂාවන් වලට අදාළව අනතුරු ආබාධ ගැන සලකා බැලුවොත් එහෙම මේ repetitive strain injuries RSI කියලා අපි කියන්නේ මෙවැනි අනතුරු ආබාධ ගොඩක් වෙලාවට ලක් වෙන්නේ tools පාවිච්චි කරලා කරන jobs කරන අය. උදාහරණයක් ඇරෙට ගත්තොත් කාර්මික ශිල්පියෙක්, ඒ කියන්නේ mechanic කෙනෙක්, ඔවුන්ට ගොඩක් වෙලාවට විවිධාකාර ටූල්ස් එක්ක වැඩ කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තමයි පහසු ඉරියව් වලට යන්න කාර් එකක් රිපයර් කරන එකක් උදාහරණයක් ඇරෙට ගත්තොත් ඔවුන්ට සමහරලාට ඒ කාර් එක යටට යන්න වෙනවා හොයිස්ට් එකක් උඩ කාර් එක තියලා තිබ්බත්. නමුත් සමහර වෙලාවට බිම දන ගහගෙන කාර් එක යටට යන්න වෙන වෙලාවල් තියෙනවා. සමහරලාට බිම දිගා වෙලා ඒ කාර් එක යටට ගිහිල්ලා පරීක්ෂා කරන දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ විවිධාකාර ඉරියව් වලට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මෙවැනි ඉරියව් වලට ගිහිල්ලා අර වගේ ටූල්ස් පාවිච්චි කරලා කරනකොට විවිධ මාංශ පේශීන් වලට, ඒ වගේම සන්ධි වලට කාලයක් තිස්සේ ඇති වෙන බලපෑම නිසා මේ වගේ repetitive strain injuries කියන දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒව තමයි අපිට සුලභවම දකින්න ලැබෙන දේවල්. ඊට අමතරව අපි සාමාන්‍ය දෛනික කටයුතු වලදී ඇති වෙන්න පුළුවන් අනතුරු ආබාධ ගත්තොත් එහෙම උදාහරණයක් ඇරෙට යම් කෙනෙකු පුරුද්දක් ඇරෙට ඇවිදින්න යන්න පුරුදු වෙලා තියෙනවා නම් අපි දන්නවා ගොඩක් වෙලාවට ක්‍රීඩාංගණයක වගේ ඇවිදිනකොට මේවා තියෙන්න පුළුවන් එක එක පොඩි පොට් හෝල්ස්, ඒ කියන්නේ ග්‍රවුන්ඩ්ස් වල තියෙන්න පුළුවන් පොට් හෝල්ස්. ඒ වගේ එකකට කකුල ගියොත් මාංශ පේශීන්, ඒ වගේම මෘදුපටක ලිගමන්ට්ස් පෙරලීමකට හෝ ඉරීමකට ඇදීමකට ලක්වීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අර මම මුලින්ම කිව්ව repetitive strain injuries සහ posture related injuries ගොඩක් වෙලාවට ඇති වෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ එවැනි ඉරියව් වලින් සහ එවැනි උපකරණ භාවිතයෙන් තමයි. නමුත් දැන් කියපු sprain strains වගේ දේවල් අපි acute injuries කියලා කියන හදිසි ඇති වෙන්න පුළුවන් අනතුරු ආබාධ ගණයට තමයි ඇතුළත් කරන්නේ. මොකද ඕනම අවස්ථාවක මෙවැනි අනතුරක් ආබාධයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අපි වැඩිහිටි older population එක ගැන සලකා බැලුවොත් එහෙම ඉතාමත් බහුලව අනතුරු ආබාධයන් ලක් වෙනවා වුන් ලිස්සා වැටීම තුළින් මෙවැනි අවස්ථාවවලදී ඉතාමත්ම සුලභ දකින්න ලැබෙන දෙයක් තමයි ඕල්ඩර් පොපියුලේෂන් එකේ හිප් ෆ්‍රැක්චර්ස් ඒ වගේම තමයි ඔළුව වැදුනොත් එහෙම සමහර වෙලාවලට අපි කන්කෂන් කියලා හඳුන්වන කන්ඩිෂන් එකකට ගලම් වාදනයෙන් ඉඩ තියෙනවා සාමාන්‍ය ජීවිතයේදී වැඩිපුරම දකින්න දෙයක් තමයි ඉන්ටර්නල් බ්ලීඩින් ඇති වෙන්න පුළුවන් මේ සාමාන්‍ය ජීවිතයේදී විශේෂයෙන්ම මේ ෆෝල්ස් ගොඩක් වෙලාවට ඇති වෙන්නේ වැඩිහිටි ඒ කියන්නේ අවුරුදු 65ට එහා පැත්තේ පොපියුලේෂන් එකේ තමයි හුඟක් වෙලාවට මෙවැනි අනතුරු ආබාධ සුලභව දකින්න ලැබෙන්නේ ඊට අමතරව අපි ක්‍රීඩා ආශ්‍රිත පැන නගින්න පුළුවන් අනතුරු ආබාධ ගත්තොත් නැවත වතාවක් කියුට් ඒ කියන්නේ හදිසි ඇති වෙන අනතුරු ආබාධ සහ ක්‍රොනික් ඒ කියන්නේ කාලයක් තිස්සේ ශරීරයට ඇති වෙන බලපෑම මගින් ඇති වෙන අනතුරු ආබාධ කියලා කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඉතින් හදිසියේ ඇති වෙන අනතුරු ආබාධ වලදී කලින් මම සඳහන් කරා වගේම මේ ස්ට්‍රේන් ස්ට්‍රේන්ස් ඒ කියන්නේ මාංශපේශීන් මුදුපටක අනතුරුට ආබාධ ලක් වීම තුරින් ඇති වෙන ඉන්ජරිස් ඒ වගේම අස්ථි බිඳීම් ඒ කියන්නේ ෆ්‍රැක්චර්ස් සන්ධි තනීමකට ලක් වීම ඒ කියන්නේ ඩිස්ලොකේෂන්ස් ඊට පස්සේ කන්කෂන්ස් ඒ කියන්නේ හිස යම් කිසි උපකරණයක හෝ වෙනත් ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් ගැටීමෙන් ඇතිවෙන්න පුළුවන් අනතුරු ආබාධ සහ කාලයක් තිස්සේ ශරීරය තුළ සිදුවන වෙනස්කම් තුළින් ඇතිවෙන්න පුළුවන් ඉන්ෆ්ලමේටරි කන්ඩිෂන්ස් කියලා අපි හඳුන්වන තව රෝග ආබාධ තියෙනවා. ඒවත් ඇතිවෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ඒවා ඇතිවෙන්නෙත් මේ ක්‍රීඩාවේදී භාවිත කරන සමහර පුහුණු වීම් ක්‍රමවේද සහ ක්‍රීඩාවේදී විශේෂයෙන්ම එක එක ක්‍රීඩාවට ආවේනික වූ එක එක ටෙක්නික්ස් නිසා. මේ ටෙක්නික්ස් ගැන සඳහන් කරොත් එම විශේෂයෙන්ම ජම්ප් ලෑන්ඩින් ස්පෝර්ට්ස් කරන ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් අපි උදාහරණයක් ඇරෙට ගත්තොත් එහෙම නෙට්බෝල් බාස්කට්බෝල් වොලිබෝල් සොකර් ෆුටි එවැනි ක්‍රීඩාවන්වල නිරත වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දුරට ධනිස්සන්ධිය ආශ්‍රිතව අනතුරු ආබාධ වලට සුලභව ලක් වෙනවා අපි දැකලා තියෙනවා. අපිට සුලභව දකින්න ලැබෙන ඉන්ජරි එකක් තමයි මේ ඇන්ටීරිය ක්‍රුෂියට් ලිගමන්ට් ACL ඉන්ජරිස් කියන එක. මේ වගේ ක්‍රීඩාවල නිරත වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්
මෙම අනතුරු සහ ශාරීරික ආබාධ සඳහා බෞද්ධ චිකිත්සාවෙන් ලබා ගත හැකි ප්‍රතිකාර මොනවාද?
දැන් මේවැනි අනතුරු ආබාධ වලට ප්‍රතිකාර කරන ක්‍රමවේදයන් අප්‍රෝචස් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම තාමත් සුලභව කරන සහ කරන්න පුළුවන් දෙයක් තමයි මේ ඇකියුට් ඉන්ජරිස් වලට. ඒ කියන්නේ මේ මාංශපේශීන් මුදුපටක ආශ්‍රිතව ඇති වෙන අනතුරු ආබාධ වලදී දෛනික කටයුත්තන් නිසා ඇති වෙන දෙයක් හෝ ක්‍රීඩාව නිසා ඇති වෙන අනතුරු ආබාධයක් වුණත් දෙකේදීම අපිට තාමත්ම සුලභව පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවා මේ රයිස් ප්‍රෝටෝකෝල් එක. ඒ කියන්නේ රෙස්ට් අයිස් කම්ප්‍රෙෂන් එලිවේෂන්. දැන් ගොඩක් වෙලාවට අපේ ලාංකික සහ ආසියාතික ප්‍රජාව ගත්තොත් එහෙම හුඟක් දෙනේ කෝල්ඩ් ඇප්ලිකේෂන් ඒ කියන්නේ අයිස් පැක් පාවිච්චි කරන එක ගැන වැඩි විශ්වාසයක් තියන අය නෙමෙයි. ඒක මම දන්නේ නැහැ ඇත්තටම නොදැනුවත්කම නිසා වෙන දෙයක්ද කියලා. නමුත් මේ වගේ මාංශපේශීන් මුදුපටක අනතුරකට ආබාධ ලක් වුණාම හුඟක් දෙනෙක් පෙළඹෙන දෙයක් තමයි පළවෙනියෙන්ම හීට් ඇප්ලිකේෂන්. ඒ කියන්නේ උණුසුම් දෙයක් ඇප්ලයි කරන එක තමයි ගොඩක් වෙලාවට පුරුදු වෙලා දෙන්නේ. ඉතින් නමුත් එතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම ඇවිල්ලා මේවැනි අනතුරක් ආබාධයක් ඇති වුණ අවස්ථාවකදී අපිට දකින්න ලැබෙනවා ගොඩාක් ඒ අනතුරු ආබාධයට ලක් වුණු ප්‍රදේශය ලොකු ඉදිමීමකට ලක් වීම. ඇත්තටම ඒක වෙන්නේ ඒ ටිෂු රෙස්පොන්ස් එකක් නිසා තමයි ඒ ඉදිමීමකට ලක් වීමක් වෙන්නේ. නමුත් එතනදී ඇත්තටම එවැනි ඉදිමුමක් තියෙන අවස්ථාවකදී උණුසුම් දෙයක් ආලේප කරොත් ඒ කියන්නේ හීට් හරි හීට් රිලේටඩ් ක්‍රීම් එකක් හරි ඔයිල් වර්ගයක් හරි මොන හරි පාවිච්චි කරොත් ගොඩක් වෙලාවට ඉදිමුම ගතිය අඩු වෙනවා වෙනුවට ඒක ඒ විදිහටම පවතින හෝ තවදුරටත් වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ගොඩක් සැලකිලිමත් විය යුතුයි අයිස් ඇප්ලයි කරන එක ගැන. තියරිටිකලි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට පොතේ පතේ සඳහන්ලා තියෙන්නේ අයිස් භාවිතය ඒ වගේ අනතුරක් ආබාධයක් ඇතිලා පළවෙනි පැය 24 සහ 72 අතර තුර ඒ කියන්නේ පළවෙනි දවස් 3 ඇතුළත තමයි එන් ප්‍රයෝජනයක් වෙන්නේ කියලා. නමුත් අපි ප්‍රායෝගිකව අත්දැකලා තියෙන දෙයක් තමයි අර වගේ ලොකු ස්වෙලින් එකක් තියෙන අවස්ථාවකදී දවස් 3කින් ඔබටත් අයිස් පාවිච්චි කිරීමෙන් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මෙවැනි අනතුරක ආබාධයකදී. ඊට අමතරව අපි සලකා බැලුවොත් එහෙම මේ අස්ථි බිඳියාම් හෝ ජොයින්ට් ඩිස්ලොකේෂන් වැනි තත්ත්වයක් මෙඩිකල් ඉමර්ජන්සි එකක් හැටියට සලකලා ඉතාමත් ඉක්මනින් ළඟම තියෙන ස්පිරිතාලයකට ගෙනිහිල්ලා ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. මොකද එවැනි අනතුරක් හෝ ආබාධයක් ඉතාමත් සංකීර්ණ ආබාධයක් බවට පත්වීමේ ඉඩකඩක් තිබෙන නිසා. ඊට අමතරව සලකලා බැලුවොත් සාමාන්‍ය ජීවිතයේදී ඇතිවෙන්න පුළුවන් දීර්ඝ කාලයක් තිස්සේ ශරීරයේ විවිධ මාංශ පේශීන් ඒ වගේම සන්ධි සහ අනිකු මෘදු පටක ස්ට්‍රෙස් එකකට ලක්වීම තුළින් ඇතිවෙන්න පුළුවන් අනතුරු ආබාධයන් අපිට වලට ප්‍රතිකාර කිරීමේදී විවිධාකාර වූ ක්‍රමවේදයන් පාවිච්චි කරන්න සිදු වෙනවා. මෙවැනි අනතුරකට ආබාධයකට ලක්වෙච්ච කෙනෙක් ඉන්නවා නම් හුඟක් වෙලාවට ඇක්ටිවිටි ඇන්ඩ් ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් කියන එක ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව වේදනාවට හෝ වෙනයම් සිම්ටම් එකකට ට්‍රීට් කරන එක හරිම ලේසි. ඒක ඉක්මනින් වෙනස් කළා ඔවුන්ගේ ශරීරයේ චලන සහ වේදනාව පාලනය කිරීම ඉතාමත් ලේසියෙන් කරන්න පුළුවන් වුණත් අර කියන ඇක්ටිවිටි ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් කියන කොටස නොකරොත් එහෙම මේ අනතුරු ආබාධය දිගින් දිගටම නැවත ඇතිවෙන්න හෝ පවත්වාගෙන යාමේ සම්භාවිතාවක් තියෙනවා. ඒකට උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම විශේෂයෙන්ම මම තමත් සුලභව දකින්න දැත්තමා නැවතත් අර කම්පියුටර් එකක වගේ වැඩ කරන කෙනෙකුට එවැනි අනතුරක් ආබාධයක් ඇති වෙනලාවේදී වර්ක් ස්ටේෂන් එක ඇසස් කරලා බලනවා. විශේෂයෙන්ම කම්පියුටර් ආශ්‍රිතව රස්සාල් කරන පිරිස් ඉන්නවා ස්ක්‍රීන්ස් දෙකක් පාවිච්චි කරන. ඉතින් එවැනි අවස්ථාවලදී ඒ ස්ක්‍රීන්ස් වල පොසිෂන් එක හරියට තිබුණ නැති වුණොත් එහෙම බෙල් ආශ්‍රිතව ලොකු ස්ට්‍රෙස් එකක් ස්ට්‍රේන් එකක් වැඩිලා දීර්ඝ කාලයක් තිස්සේ එවැනි රස්සාවක නිරතුනොත් අනතුරු ආබාධ ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අර තෙරපිස් කෙනෙක් හැටියට ක්ලිනික් එකේදී කරන ට්‍රීට්මන්ට් වලට අමතරව මේ ඇක්ටිවිටි ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් ගැනත් විශේෂයෙන්ම සැලකිල්ලකට භාජනය කළ යුතුයි. මොකද නැත්තම් මේ වගේ අර දීර්ඝ කාලයක් තිස්සේ බොඩි එකට වැටෙන ස්ට්‍රෙස් එකෙන් ඇතිවන ඉන්ජරිස් පාලනය කරගන්න හෝ වළක්වා ගන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා.
හොඳයි, අපි අවසානයේ කතා කරමු ડોක්ටර් තුලන්. දෛනික කටයුතු වලදී සහ ක්‍රීඩා වලදී අපට සිදුවිය හැකි ශාරීරික අනතුරු සහ ආබාධ වළක්වා ගැනීමට බෞද්ධ චිකිත්සාවෙන් තාක්ෂණික ක්‍රමෝපායන් ලබා දෙනවා නම් ඒ මොනවද කියලා පැහැදිලි කරමු.
උදාහරණත් එක්ක සඳහන් කළ පරිදි අර දෛනික කටයුතු වලදී සහ රැකියාවට අදාළව එන්න පුළුවන් අනතුරු ආබාධ අර දීර්ඝ කාලයක් තිස්සේ අපි පුව පොස්චර් එකක් හරි පුව හැබිට් එකක් නිසා හරි එන්න පුළුවන් දේවල් වළක්වා ගන්න නම් හොඳ පොස්චර් එකක් මේන්ටේන් කරන එක ඉතාමත් වැදගත් වෙනවා. මේකෙදි ඇත්තටම ඒර්ගොනොමික් ඉවැලියුේෂන් එකක්. ඒ කියන්නේ අදාළ කෙනාගේ වර්ක් ස්ටේෂන් එක පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඒවට අවශ්‍ය නිසි උපදෙස් ලබා ගන්න යම්කිසි දෙයක් වෙනස් විය යුතු නම් කලින් උදාහරණයක සඳහන් කරා වගේ රෙපෙටිටිව් ස්ට්‍රේන් ඉන්ජරිස් ගොඩක් වෙලාවට එන්න පුළුවන් මේ ටූල්ස් එක්ක වැඩ කරන අයට. ඒ වගේ අයට රෙකමන්ඩ් කරන දෙයක් තමා රෙගියුලර් බ්‍රේක්ස් ගන්න එක. දෙවෙනි එක තමා මේ ටාස්ක් එක රොටේට් කරන එක හරි ටාස්ක් එක මොඩිෆයි කරන එක හරි. ඒකෙන් අදහස් කරන්නේ දැන් අපි හිතමු පැය 3ක් හෝ 4ක් යම් කිසි ස්ක්‍රූ ඩ්‍රයිව් එකක් හෝ වෙනම් ටූල් එකක් එක්ක වැඩ කරන්න සිදු වෙන කෙනෙක් ඉන්නවා නම් ඔහුට හෝ එයට පුළුවන් සෑම පැයකට පැය දෙකකට වරක් ඕ විනාඩි 5ක 10ක පොඩි බ්‍රේක් එකක් ගන්න එක. එතකොට ඒ ටාස්ක් එකකින් බ්‍රේක් එකක් කෙන එකෙන් ඒ ඇඟට වැටෙන කොන්ස්ටන්ට් ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට උපදෙස් දෙන දේ තමයි ඒ වගේ රස්සාව කරන කෙනෙක්ට පැය 4ක් 5ක් මේ ටූල්ස් එක වැඩ කරනව වෙනුවට ඔවුන්ට මොන හරි ඇඩ්මින් වැඩ හරි වෙනයම් ටාස්ක් එකක් කරන්න නියමිත වෙලා තියෙනවා නම් ටාස්ක් එක රොටේට් කරගෙන, ඒ කියන්නේ ටූල්ස් එක පැයක් විතර වැඩ කළා, කම්පියුටර් එකක තව පැයක් වැඩ කළා, නැවතත් ටූල්ස් එක පැයක් වගේ වැඩ කළා කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියන එක. මොකද එතකොට ඒ ශරීරයේ යම් කොටසකට දීර්ඝ කාලීන වැටෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන් නිසා. ක්‍රීඩාවේදී අනතුරු ආබාධ වළක්වා ගන්න ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි පුහුණු වන ක්‍රමවේදයන්, ඒ කියන්නේ ටෙක්නික්ස් කියන එක. ඉතින් හැම වෙලාවෙම අපි ගොඩක්ම ඇඩ්වයිස් කරන දෙයක් තමයි මේ ප්‍රොපර් ටෙක්නික් එක කියන දේ. විශේෂයෙන්ම මේක ප්‍රයෝජනවත් වෙයි ක්‍රීඩාවේ නිරතලා ඉන්න කුඩා දරුවන්ට. මොකද මම ඉතාමත්ම සුලභව දැකලා තියෙන දෙයක් ට්‍රේනින් පැත්ත ගැන ගත්තාම හුඟක් කුඩා දරුවන් ඔවුන්ගේ ටෙක්නික් එකට සාපේක්ෂව ඒක අමතක කළා හුඟක් බර උස්සන්න පෙළඹිලා තියෙනවා. නමුත් වේට් ලිෆ්ටිං වැදගත් වගේම හරි විදියට වේට් එකක් ලිෆ්ට් කරන්න ඒකට කරන්න ඕන ටෙක්නික් එක ඉතාමත් වැදගත්. ඉතින් ඒක නිසා හැමතිස්සම අපි කියන්නේ ක්‍රීඩාවේදී ටෙක්නික්ස් වැදගත් කියලා. ක්‍රීඩාවේදී ගොඩක් ජම්ප් ලෑන්ඩින් ස්පෝර්ට්ස් වල ධනිස්ස ආශ්‍රිත ආබාධ තියෙනවා කියලා උදාහරණත් එක්ක සඳහන් කරා. ඉතින් එවැනි ක්‍රීඩාවල නිරතන ක්‍රීඩකාවන්ට අපි හැම වෙලාවෙම ප්‍රොපර් ජම්ප් ලෑන්ඩ් ටෙක්නික්ස් පුරුදු කරන්න වග බලා ගන්නවා. මොකද ඒවා තුලින් අනතුරු ආබාධ ස්වභාවයක් ඇතිවීම අවම කර ගැනීම වළක්වා ගැනීම සිදු කරන්න පුළුවන් නිසා. ඊට අමතරව ක්‍රීඩාවේදී විශේෂයෙන්ම අනතුරු ආබාධ අවම කර ගැනීමට හෝ වළක්වා ගැනීමට නිසි ක්‍රීඩා උපකරණ පාවිච්චි කිරීම මවුත් ගාඩ්ස් වෙන්න පුළුවන්, සපත්තු වෙන්න පුළුවන්, අනෙකුත් ආරක්ෂිත උපකරණයක් වෙන්න පුළුවන්, හෙල්මට්ස් වෙන්න පුළුවන්, ඔක්කොම තමන් නිරත වෙන ක්‍රීඩාවේ අදාළව තියෙන නිසි ආරක්ෂිත උපකරණ පැළඳීම ඉතාමත්ම වැදගත් අවශ්‍යතාවයක්. ක්‍රීඩාවේදී ඇති වෙන අනතුරු ආබාධ අවම කර ගැනීම හෝ වළක්වා ගැනීම සිදු කරන්න පුළුවන්. ඊට අමතරව දෛනික ජීවිතයේ සහ ක්‍රීඩාවේදී දෙකේදීම ව්‍යායාමයක හෝ ක්‍රියාකාරකමක යෙදෙන කෙනෙක් ඇත්තටම ගොඩක් වෙලාවට මේ ඇකියුට් ඉන්ජරිස් වලට වෙන්නේ හුඟක් වෙලාවට අපි ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයක් හෝ ක්‍රමවේදයක් නොකිරීම තුළින් සහ යම් ව්‍යායාමයක් හෝ ශාරීරික ක්‍රියාකාරකමක යෙදුනට පස්සේ කූලින් ඩවුන් ඇඟ කූල් ඩවුන් කරන්න ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දෛනික ක්‍රියාකාරකම් වල යෙදෙන සහ ක්‍රීඩා යෙදෙන හැමෝගෙම සුලභ ලෙස අපි ඇඟ උණුසුම් කිරීම කියන්නේ වෝම් අප් ඇක්ටිවිටීස් දැක්කට කූල් ඩවුන් කියන ප්‍රොසෙස් එකක් ගොඩක් වෙලාවට අපි දකින්නේ නැහැ. විශේෂයෙන්ම ක්‍රීඩාවේදී හුඟක් වෙලාවට දකින්න ලැබෙනවා අඩුයි උසස් දක්ෂතා දක්වන කියන එලීට් ලෙවල් එකේ ක්‍රීඩිකාවන් අපි අයින් කරොත් එහෙම ඊට පහළින් ඉන්න ක්‍රීඩිකාවන්ගේ බොහෝ දුරට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේකත් ගොඩක් වෙලාවට හේතුවක් වෙලා තියෙනවා ක්‍රීඩිකාවන් අනතුරු ආබාධ ලක්වීමට. ඉතින් මේ ප්‍රොපර් වෝම් අප් එකක්, ඒ කියන්නේ ඇඟ උණුසුම් කිරීමේ ක්‍රියාදාමයකට ලක් කිරීම සහ ප්‍රොපර් කූලින් ඩවුන් ඒ කියන ක්‍රියාවලින් දෙකම එක හා සමාන වැදගත් වෙනවා ක්‍රීඩාව ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් අනතුරු ආබාධ වළක්වා ගැනීම සඳහා.
හොඳයි, මං හිතනවා අද සාකච්ඡාව අපි හැමෝටම වැදගත් වෙන සාකච්ඡාවක් කියලා. දෛනික කටයුතු වලදී අපිට සිදුවේ හැකි ශාරීරික අනතුරු සහ ආබාධ, ඒ වගේම අපි ගොඩක් ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කටයුතු සමග සම්බන්ධ වෙනවා. එම ක්‍රීඩා කටයුතු වලදී සිදුවේ හැකි ශාරීරික අනතුරු සහ ආබාධ, එම අනතුරු සහ ආබාධ සඳහා බෞද්ධ චිකිත්සාවෙන් ලැබෙන ප්‍රතිකාර ක්‍රම, වළක්වා ගැනීමේ ක්‍රමෝපායන් තියෙනවා නම් ඒ මොනවද කියලා තමයි අද අපි කතා කරේ. මේ සම්බන්ධයෙන් කතා කරන්න අද අපිගේ සාකච්ඡාවට එකතු වුණේ ඕස්ට්‍රේලියාවේ බෞද්ධ චිකිත්සාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි, ක්‍රීඩා සහ ශාරීරික ව්‍යායාම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ බෞද්ධ චිකිත්සකවරයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය දුලාන් කොඩිකාර මහත්මා. ඉතින් ගොඩක් කාර්යබහුල වුණත් අද අපිගේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා මේ පිළිබඳව අපව දැනුවත් කරාට ඩොක්ටර් දුලාන් ඔබට බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි මේ අවස්ථාවට නැවතත් මට ආරාධනා කරාට.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.